natthi me saranam anyam bundo me saranam varam etena sacca vaccena hotu me jaya mangalam natthi me saranam anyam dhammo me saranam varam ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනිදාස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසේ උංගෝසයුම් දේව ගනාපසන්නා හේතේන සච්චේන ජයාසුමයිහං සාදු සාදු සාදු. සාදු. 2021 වසරේ 6 වෙනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන අද එයි මරු පිං කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. ඒ බුදු වදන නිරන්තරයෙන්ම සිහිපත් කරගනිමින් ජීවත්වන සමයක නිර්වාණය පිළිබඳව නොදන්න අයට කියා දෙන සද්ධර්ම දේශනාවක් මා හැඟි පමණේ. දන්න අයට ඉතින් කියන්න ඕනේ නෑනේ. ඒ දන්න උදවියට තියෙන්නේ අරයා නිර්වාණය හරියට කියනවද, මෙයා නිර්වාණය හරියට කියනවද, අරයා ආර්ය අෂ්ටාංග මාර්ගය හරියට පැහැදිලි කරනවද කියලා බල බලා හැමතැනම ඇවිදින එක තමයි නිර්වාණය අවබෝධ කරගත්ත අයට කරන්න තියෙන්නේ. ඒ වගේම ඒ වැරදියට කියන අයට ගහපිය, මරාපිය, කොටාපිය, පෙරලපිය කිය කියා එමෙ යන්න ඕන. ඒගොල්ලෝ තමයි නිවන් අවබෝධ කරගත්ත අය. එතකොට නිර්වාණය අවබෝධ නැති අය තමයි සාවධානව ධර්මය අහන්නේ. ඇලීම් ගැටීම් වලින් තොරව බොහොම සංසුන්ව කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපි දන්න පෙදියට බොහොම අහිංසක ලෙස ධර්මය කියනවා. කැමති අය අහිංසක ලෙස ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ලෝකය මොනතරම් විවිධ වුණත්, විෂම වුණත් අපිට ඒ ලෝකේ හදන්න බෑ කියන එක තේරුම් අරගෙන ලෝකේ හදලා මං හැදෙනවා කියන මාතෘකාව නොවේ, මං හැදිලා ලෝකේ හදනවා වාදිනු පරහට තමා සම්මතේ පිහිටා කියන යථාර්ථයේ පිහිටා කටයුතු කරන්න ඕන. ධර්මය අවබෝධ වූවෙකුට තමන් ධර්මයක් අවබෝධ කළා කියන මාන්නයක් උද්දච්චකමක් නෑ පින්වත්නි. ඒ මාන්න උද්දච්ච අවිද්‍යාවම තමයි තියෙන්නේ. ඒ වගේම මේ ලෝකේ අඟුලිමාල කෙනෙකුට වුණත් ඒ ධර්මය අවබෝධ කර කෙනෙක් ළඟ කරුණාව තියෙනවා, මෛත්‍රිය තියෙනවා, දයාව තියෙනවා. අඟුලිමාල කෙනෙකුට වුණත් ඒ කියන්නේ මේ වෙනත් බණ භාවනා ක්‍රමවේදයක් කරයි කියලා ඒකට වෛර හිම කරන්නේ. ඉතින් මන් දන්නේ අපිට ශක්තියක් නැද්ද, දුර්වලකමක්ද, එහෙම නැත්නම් ශක්තිමත් බවක්ද කියන්න දන්නේ නැහැ. අපිට වෙන ආගමක් කෙරෙහි එහෙමවත්, එහෙම නැත්නම් බෞද්ධ භාවනා විෂමතා තුළ ගුරුකුල પરම්පරාවන් කෙරෙහි ගැටීමක්වත් නැහැ. ඒක අපේ දියුණුවද දුර්වලකමක්ද කියලා දන්නේ නැහැ. සමහර අය හිතනවා දුර්වලකමක් කියලා, සමහර අය හිතනවා දියුණුවක් කියලා. ඒ ගැන අපේ විනිශ්චයකට ලක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට වගකීමක් තියෙනවා. ඔබ මේ ජරා මරණ දෙක ඉක්මවා වාසය කරන කෙනෙක් නොවේ නම්, මේ ජරා මරණ දෙක ඉක්මවා වාසය කරන්න පුරුදු වෙන්න ඕන. ජාති ජරා මරණ, කවුද මේ ජාති ජරා මරණ ඉක්මවා වාසය කරන්නේ? ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රී මුඛ දේශනාවක්, කල්යාණ මිත්‍රයෙක්ගේ මුවින් අසා දැනගත්තනම් ඒ ධර්මය හොඳින් සම්මර්ෂණය කොටගෙන සියලු සංස්කාරයෝ අනිත්‍ය කොට, නිත්‍ය කොට, නොපවතිනා බව දැනගත්තනම් අන්න ඒ උත්තම අත්හැරිය පුජ්‍යලයා, ආර්ය පුජ්‍යලයා, අත්හැරිය පුජ්‍යලයා. පුජ්‍යලයෙක් කිව්වට පුජ්‍යලත්වයේ අත්හැරිය පුජ්‍යලයා. අන්නේ සැනසිල්ලේ වාසය කරනවා. ඒ උත්තමිය ළඟට ජාති ජරා ව්‍යාධ මරණ පැමිණෙන්නේ නැහැ. බුදුවරුන්ට ජාති ජරා ව්‍යාධි මරණ පත්ුනේ නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් සමහර අය නම් කියනවා බුදුහාමුදුරුවෝ වයසට ගියා, බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා, බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා සලකනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවේ ඇත්ත වශයෙන්ම අවුරුදු 35 දී. ඒ තමයි කෙලෙස් පරිනිර්වාණය. ඒ කෙලෙස් පරිනිර්වාණය කරපු සිතට තමයි බුද්ධ, සම්මා සම්බුද්ධ, බුද්ධ නෙමේ පින්නතුනේ සම්මා සම්බුද්ධ, බුද්ධ කියන කට්ටිය හිටියා. බුදුවරු කෝලාහල කරෙත් ඒගොල්ලෝ. බුදුවරු ඒ කියන්නේ බුද්ධියේ අග්‍රස්ථානයටම ගියපු අය, බුද්ධ අග්ග. අර අග්ග මහා පණ්ඩිත කියලා කියන්නේ පණ්ඩිතයන්ගේත් පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත වගේ. බුද්ධ කියනක බුද්ධියේ අග්‍රස්ථානයටම මම ගියා කියලා කියාගන්න උදවිය ඕන තරම් හිටියා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මම සම්මා සම්බුද්ධ, මට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ඔය ඇත්තුන්ට ඇති එක බුද්ධියක්වත් මට නැහැ. මම සියලු බුද්ධීන් සමනය කරපු කෙනෙක්. මට කිසිම බුද්ධියක් නැහැ. ඔය බුද්ධියක් කියලා කිව්වහම කෙනෙක් හිතනවා හරි හොඳ දෙයක්, ෂෝක් එකක්. බුද්ධිමත් කිව්වහම හරි සන්තෝෂ වෙනවා. බුද්ධිමත් කියලා කිව්වොත් ඔබ ඇත්ත වශයෙන්ම ලැජ්ජ වෙන්න ඕනේ. ඒකේ අර්ථය දැනගත්තොත් දැනුමෙන් මත් වූ තැනැත්තා, දැනුමෙන් අන්ධ වූ තැනැත්තා. දැන් ඔය බුද්ධිමත් අය ඕනම් ආශ්‍රය කරලා බලන්න, ඒගොල්ලෝ දැනුමෙන් මත් වෙලාද ඉන්නේ නැද්ද කියලා බලන්න. උගත්කමින් මත් වෙලා ඉන්නේ. ඒ උගත්කම මහා පුදුම වේදනාවක්. හොඳට බලන්න ඔය ලොකු බුද්ධිමත් අයගේ මූණු දිහා. ඒ මූණු වේලිලා ගිහිල්ලා, කරකස වෙලා ගිහිල්ලා, හරියට සහරා කාන්තාරේ තියෙන පැලෑටියක් වගේ. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ බුද්ධිමත් භාවය. එහෙනම් බුදුරජාණන් වහන්සේලා බොහොම සතුටින් වාසය කරා සම්මා සම්බුද්ධ වූ බැවින්. උන්වහන්සේලා ඒ බුද්ධිමත් භාවයේ හිටියේ නැහැ. බුද්ධියෙන් මත් වෙලා නැහැ. බුද්ධිමත් ඒ නිසා ඔබ හරි බුද්ධිමත් කියලා කිව්වොත් ඊට පස්සේ උගත්තු තේරුම් ගන්න ඕන මට අපහාස කළා කියලා. නමුත් අපේ බොහෝ දෙනෙක් බොහොම සතුටින් බාර ගන්න වදනක් නොවේද ඕක? බොහොම සතුටින් බාර ගන්න වචනාර්ථය දන්නේ නැති නිසා. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ සම්මා සම්බුද්ධ වෙන්න, ඒ වගේම සම්මා දිට්ඨික වෙන්න. ඉතින් මේ කලකෝලහල තියෙන්නේ කෙනෙක් පුජ්‍යලයක් මෙතන ඉන්නවා කියලා හිතා ගන්න තාක්කල් පමණයි. දැන් සම්මා සම්බුද්ධ වෙන්න ඕන කියලා කිව්වහම අපිට බුදු වෙන්න පුළුවන්ද කියලා තර්කයක් ඇති වෙනවා. මොකද මේ බුදු කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ කෙනෙක්. එයා මහා අසිරිමත් අහසින් පහළ වෙච්ච අමුතු කෙනෙක් කියලා හිතන්නේ. මන්නම් පින්නතුනේ මම පොඩි කාලේ ඉඳලම හිතුවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඉඳුරන් පහක් තිබුණු, ආහාර පාන අනුභව කරපු, වැසිකිලි කැසිකිලි ගියපු මිනිස්සේ. ඒකේ අමුතු ආශ්චර්යයක් නැහැ. අපි මිනිස්යන් හැටියට තියෙන ඉඳුරන් වලට වඩා එකක්වත් පිහිටලා තිබෙන්නේ නැහැ බුදුහාමුදුරන්ට. ඒ පහම තමයි පිහිටලා තිබෙන්නේ. ඔය හරි ඉන්ද්‍රියන් හයක් හතක් වැඩිපුර පිහිටලා තිබ්බා කියලා තියෙනවද? මොකක් හරි එකක් බුදුහාමුදුරන්ට වැඩිපුර ඇඟෙන් එළියට ආපු කෑල්ලක්වත් මොකක්වත් තිබුණේ නැහැ. ඇහැක්වත්, කනක්වත්, කන් තුන හතරක්වත් අතර කතරගම් දෙයියන්ට වගේ මූණු හයක්වත් තිබුණේ නැහැ. එහෙම නැහැ. එක මූණයි තිබුණේ. ඒ නිසා හොඳට තේරුම් කරගන්න මේ මනුෂ්‍යත්වයේ තුල ඉපදෙලා අනන්ත පරේෂණයකින් විශාල දුෂ්කර ක්‍රියාවක යෙදෙමින් කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයක් හැටියට මේ දුර්ලභ වූ සම්මා දිට්ඨිය, සම්මා සම්බුද්ධත්වය ලැබුවා. ඉතින් අපේ පින්නතුන්ට ඒ තරම් මහන්සි වෙන්නේ නැතුව අද මේ සම්මා සම්බුද්ධත්වයේ සම්මා දිට්ඨිය ලබන්න අවකාශය තියෙනවා. කරන්න ඕන දේමේ අන්තා පබ්බජිතේන නසෙවි තම්බා. අන්ත දෙකෙන් නිදහස් වෙන්න විතරයි. මම කියනවා ඔබ අන්ත දෙකෙන් නිදහස් වෙලා නෑ තාම කියලා. ඔබම පරීක්ෂා කරලා බලන්න පින්වත්නි. එකාන්තයක් අතහරින්නේ ඔබ තව අන්තයක් අල්ලගෙන. අනිත්‍යයි කිව්වොත් නිත්‍ය තියෙනවා. නිත්‍යයි කිව්වොත් අනිත්‍ය තියෙනවා. දුකයි කිව්වොත් සැප තියෙනවා. සැපයි කිව්වොත් දුක තියෙනවා. හොඳයි කිව්වොත් නරක තියෙනවා. නරකයි කිව්වොත් හොඳයි තියෙනවා. ඒක එහෙම නෙමේ මෙහෙමයි කිව්වොත් එහෙම වෙනවා. එහෙම නෙමේ මෙහෙමයි කිව්වොත් මෙහෙම වෙනවා. ලොකු කතන්දරයක් සංක්ෂිප්තව මතක් කරේ. ඔබට තේරුණාද ඒක? ඔබ මේ අන්තයෙන් නිදහස් වෙලා නැහැ කියන එක. අන්තයෙන් නිදහස් නැති වෙච්ච මිනිස්සයා පින්වත්නි මන් දකින්නේ අඟුරු චාච්චියක් කොළු උඩ තියාගත්ත මිනිස්සෙක් වගේ. ඒ වගේම ලොකු බර මල්ලක් කරේ තියාගත්ත නාට්ටාමි කෙනෙක් වගේ. අන්තයෙන් නිදහස් නැති මිනිස්සයා හැම තිස්සෙම දෘෂ්ටියක් අරගෙන දුවන නිසා ඒ දෘෂ්ටිය දැවෙනවා පින්නතුනේ, පිච්චෙනවා, වේදනා දෙනවා. ඒ නිසා මුනිවරු නිහඬයි හැමදාම. මුනිවරු ළඟ මුනිවත තියෙනවා. උන්වහන්සේලාට අර පුතජනයෝ වගේ වේගෙන් කතා කරන්න, සටන් කරන්න, කලකෝලහල කරගන්න, තර්කවාද කරන්න, සද්දෙන් පරද්දන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඇත්තු දැක්කනම් බුදුහාමුදුරුව හරි පරාජිත කෙනෙක් හැටියට බොහෝ දෙනෙක් දකින්න ඉඳ තිබ්බා. ඇයි? බුදුරජාණන් වහන්සේ ගොඩාක් දෙනෙක් ඉස්සරහ පරාද වුණා. ඒ කියන්නේ මෝඩයෝ ඉස්සරහ පරාද වුණා.
ඇයි? එකක් බීරියලින්ට වීණා වාදනය කළ වැඩක් නැහැ. අනිත් එක අහන ප්‍රශ්නෙට උත්තරේ පිළිගන්න සූදානමක් නැහැ. අහන්නේ තර්කයෙන් හදන්න පුළුවන්, ඔව් කිව්වත් වැරදිකාරයෙක් කරන්න, නෑ කිව්වත් වැරදිකාරයෙක් කරන්න තර්ක ගොඩනගන්න පුළුවන්. තේරුණා නේද? ඒක මහා අමුතු ලෞකික විෂයක්. එතකොට ඒ විෂයට සමාන්තරව කටයුතු කරන්න බුදුවරු බැරි නිසා, උන්වහන්සේලා එසේ ක්‍රියා නොකරන නිසා, අතක්කාවචර ධර්මය දරා සිටින නිසා බුදුවරු නිහඬයි, මුනිවරු නිහඬයි. ඒ නිසා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ තර්කවාද විවාද කරගෙන මිනිස්සුන්ට මේ බලහත්කාරයෙන් දෙන්න තරම් දෙයක් අපි ළඟ නැහැ. කැමැත්තෝ වෙද්ද අනුමෝදන් වෙත්වා, අකමැත්තෝ වෙද්ද අනුමෝදන් නොවෙත්වා. අපායට යන්න කැමැත්තෝ වෙද්ද යත්වා, සුගතියට යන්න කැමැත්තෝ වෙද්ද යත්වා, නිවන් දකින්න කැමැත්තෝ වෙද්ද දකිත්වා. එච්චරයි. බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය තමයි පින්නතුනි, දහසක් මිනිසුන් පසු කරගෙන එක හේතු සම්පත් ඇති මිනිසෙක් සොයාගෙන යන එක. අපේ තියෙන දුර්වලකම තමයි හේතු සම්පත් නැති මිනිස්සුන්ට බන කියලා බැනුම් අහන එක. ඔන්න බුදු කෙනෙක්ගෙන් අපේ තියෙන වෙනස. බුදුරජාණන් වහන්සේ හේතු සම්පත් තියෙන දහසක් ලක්ෂයක් මිනිස්සු පහු කරගෙන ගිහිල්ලා හේතු සම්පත් තියෙන අර පස්වග මහණුන්ට බන කියනවා. උන්වහන්සේලා අවබෝධ කරගන්නවා. මුලින් තර්කවාද කළාට බුදු කෙනෙකුට තේරෙනවා මෙයාගේ අවසාන චිත්තේ පිරිසුදුද නැද්ද කියලා. එතකොට අවසාන චිත්තේ පිරිසුදු නම් අපි අත් එක්ක තර්කවාදයක හෝ සංවාදයක යෙදෙන්න බය වෙන්න ඕනේ නැහැ. මේ මිනිස්යාගේ අවසාන චිත්තේ පිරිසුදුයි කියලා දකිනවා. හැබැයි වෙනතුනි අපි කොච්චර හොඳ වදන් කතා කරගෙන හිටියත්, පන්සලේ සභාපති වෙලා හිටියත්, ලේකම් වෙලා හිටියත්, අග්‍ර උපස්ථායක වෙලා හිටියත්, අවසාන චිත්තේ අපිරිසුදු නම් එයත් එක්ක වැඩිය සංවාද විවාද කරන්න යන්න හොඳ නෑ. ඒ කියන්නේ සත්‍යයටවත් පරාද නොවන මිනිස්සු ඉන්නවා, බුදුහාමුදුරුවන්ටවත් යටත් නොවන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ මතේ උද්දච්ච කමින් ගත්ත මිනිස්සු, පාපකාරී මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඉන්නවා. අන්නේ සත්‍යයට ගරු කරන්නේ නැති මිනිස්සුන්ට ධර්මයක් දේශනා කළ වැඩක් නෑ පින්වතුනි. සත්‍ය ගරුක භාවයේ තියෙන මනුෂ්‍යයන්ට පමණයි සද්ධර්මයේ දේශනා කරන්න ඕනේ. ඒ කියන්නේ පින්වතුනි, සියල්ල අවිද්‍යාවක් කියලා තේරුනොත් සියල්ල අතහරින්න පුළුවන් මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ. සියල්ල මිරිඟුවක් කියලා තේරුනොත් සියල්ල අතහරින්න පුළුවන් සත්‍යවාදී මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ. සියල්ල හරයක් නැති සංස්කාර ගොඩක්, මේක කෙසෙල් කඳක් වගේ අරටුවක් නැති නිකාම්ම නිකම් පුස්සක් කියලා තේරුණොත් අත්හරින්න පුළුවන්, අත්හරින, අත්හැරීමට ගරු කරන සිතක් වෙන්න ඕන. අන්න ඒ අයට විතරයි සද්ධර්මය ගෝචර වෙන්නේ. ඉතින් අපිට බැහැ පිනතුනේ, කෙනෙක් බලෙන් උනන්දු කරන්න නිවන් දකින්න. එයා තුලින්ම ඒ කාරණා තේරුම් අරගෙන හැදෙන්න ඕන. ඉතින් සමහර උදවිය කාරණා තේරුම් ගන්නකොට ප්‍රමාදයි. දැන් බලන්න පින්නතුනේ, දේවදත්ත ඒ උන්නෙහි ඔක තේරුම් ගත්තනම් ඒ දවසට අවුරුදු 10කට කලින්, 5කට කලින්, නැත්නම් අවුරුදු 2කට කලින් ඒ කාරණේ තේරුම් ගත්ත නම් අර අපායට ඇදගෙන යන මොහොතේදී තේරුම් ගත්ත දේ තේරුම් ගත්ත නම් ඊට අවුරුදු 10කට කලින් හෝ 5කට කලින් හෝ අඩුම තරමේ අවුරුදු 2කට කලින් තේරුම් ගත්ත නම් දේවදත්තට ගොඩාක් දෙයක් කරගන්න තිබ්බා. දැන් මුකුත් කරගන්න බැරි වුණා. මොකද කාරණේ වැටහෙනකොට ප්‍රමාද වැඩි. ඒක තමයි පින්තුමේ පාපිෂ්ඨ දෘෂ්ටීන් වල තියෙන වූ බලවත්කම. ඒ වගේම අපිටත් සද්ධර්මයට ගරහපු බොහෝ දෙනෙකුට සමහර අයට කල් ගිහිල්ලා තේරිලා පසුතැවිච්චයි ඉන්න ඕන තරම්. කල් ගිහිල්ලා තේරිලා පසුතැවෙනයි ඉන්නවා. ඉතින් අපේ පින්නතුන් ඉන්නවා සමහර අයට අවුරුදු ගණන් ගිහිල්ලා තමයි ඒ කාරණේක යථාර්ථය තේරෙන්නේ. හරි වැරදි තේරෙන්නේ. ඉතින් ඒ උදවි අපිට ඇවිල්ලා කියනවා අනේ හාමුදුරුවනේ අපිට හැමදේම තේරෙන්නේ පහු වෙලා කල් ගිහිල්ලා. කරන්න දෙයක් නැහැ පින්නතුනේ. ඒකට තමයි පින්නතුනේ නුවණ මදකම කියලා කියන්නේ. අන්ධයා කණුවේ හැපිලම තමයි තේරුම් ගන්නෙ. ප්‍රඥාවන්තයා දුර සිටම මේ ලෝකයේ තියෙන භයාංකාර බව, ජාති ජරා ව්‍යාධි මරණ දකිනවා. ඒකට පින්තුනේ සංසාරේ ඉඳලා ගෙනාපු කුසල බලයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ජීවන අධ්‍යක්ීම් ටිකක් තියෙන්න ඕන. නුවණ පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕන. ඒක හැම කෙනෙකුටම පිහිටන්න ඕන කියලා අපි හිතුවට වැඩක් නැහැ පින්තුනේ. පිහිටන්නේ අපි මේ කැලේ ඵල ප්‍රයෝජන තියෙන ගස්ම පැලවේවා කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. බලන්න කැලේට ගියාම ඵල ප්‍රයෝජනයක් තියෙන ගහක් වැලක් තියෙන කලාතුරකින් අනිත් ඔක්කොම වල් ගස්. ඉතින් මේ සමාජයේ ඵල ප්‍රයෝජනයක් ඇති මිනිස්සුයෝ කියලා කියන්නේ ඉතාම දුර්ලභයි. මහ පොළොවට මැණික්කට දුර්ලභ වාගේ, මහා කැලේට සඳුන් ගස් දුර්ලභ වාගේ මේ මිනිස් සමාජයේ සත්පුරුෂයෝ පණ්ඩිතයෝ හරිම දුර්ලභයි. මානේ අත්හරින අය හරිම දුර්ලභයි. මානේ අත්හරින එක තමයි පිටුනේ මේ ලෝකේ තියෙන ලොකුම පෝසත්කමට එන්න තියෙන මාර්ගය. මේ ලෝකේ සක්විති රජකමනේ පින්නතුනේ ලොකුම පෝසත්කම. සක්විති රජකමට වඩා ඉහළින් තියෙන පෝසත්කමක් තමයි සෝහාන් මාර්ගඵලය. සෝහාන් මාර්ගඵලය ලැබූ උත්තමයෙක් කුට සක්විති රජු අසනෙන් නැකිට ආචාර කරනවා. එහෙමනම් ඔබ මේ ලෝකේ ඉන්න මහා ධනවතෙක් වීමට දරන උත්සාහයක් කියන එක අමතක කරන්න එපා. ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා බවට පත්වීමට දරන උත්සාහය කියලා අමතක කරන්න එපා. මාර්ගඵලයක් අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම. ඒකට සද්ධර්මයේ ප්‍රිය නැත්තේ ඒකාන්ත වශයෙන් අපාය යනාට සද්ධර්මයේ ප්‍රිය නැහැ. සද්ධර්මයේ කෙරෙහි අවිඥාවෙන් බලන්නේ. මොකද මේ ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරන ධර්මයක් ෘචි වෙන්නේ නැහැ අපාගාමි පාරමී පුරණ අයට. එතකොට ඒ අය පිළිබඳව අපි මුකුත් සලකන්න ඕනේ නැහැ. අපිට පුළුවන්කම තියෙන්න ඕන කුසලයේ අකුසලයේ අඳුනගෙන, අකුසලයේ ප්‍රහාණය කරලා, පවපින අඳුනගෙන, පාපය ප්‍රහාණය කරලා, සචිත්ත පරියෝදපණං හිත මනාව දමනය කරගෙන සියලු කෙලෙස් මල බිඳ මේ ලෝකේ දකින්න ඕන. මේක ඥාන පූර්ණයක්. මේ සත්ව වර්ගයාට ලැබෙන උච්චම අවස්ථාවක් වෙන තුනයි. යම් කෙනෙක් උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරාද ඒ උත්තමයන්ට තමයි වෙන තුනේ මේ ලෝකේ අග්‍රස්ථානයට පත්වෙච්ච අය කියලා කියන්නේ ඒ ඇත්තන්ට තමයි. මේ ජීවි සංහතියේ සියලු දෙනා අතරින් මිනිස්යා උතුම් සියලු සත්වයන් අතර ඒ මිනිස්යන් අතරත් උත්තුංග තත්වයකට පත්වීමක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ඥාන දර්ශනය. මොකද්ද පින්නතුනේ මේ ඥාන දර්ශනය කියලා කියන්නේ? ජීවිතේ පරිවර්තනය. මොකද්ද මේ පරිවර්තනය? මමත්වය නිසා සියලු වෝදුරු ඇතිවෙන බවත්, මමත්වය ප්‍රහාණය වීමෙන් සියලු වෝදුරු අවසන් වන බවත් තේරුම් අරගෙන පාලනයෙන් තොර වෙනවා. දැන් ආර්ය භූමියට පත් වෙච්ච අය සමහර අය හිතනවා ඇති දැඩි ඉන්ද්‍රිය පාලනයකින් ඉන්නවා කියලා. ආර්ය භූමියට පත් වෙච්ච කෙනෙක්ගෙන් අහලා බලන්න, ඒ ඇත්තු කියාවි මම පාලනයකින් තොරවයි වාසය කරන්නේ කියලා. පාලනේ තියෙන්නේ මමත්වයේ තියෙන අයට පින්නතුනේ. පාලනයකින් තොරව වාසය කරන්න බෑ හිතට. පාලනයක් නැහැ පින්නතුනේ මමත්වය නැති උත්තමයන්ට. ඒ කියන්නේ පාලනයක් නැහැ, ඕන ඕන දිහා හිත යනවා වෙන්නේ නැති කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒක වැරදි සිතුවිල්ල. සිතක් නැ ඕන ඕන දිහා යන්න. එතකොට පාලනයක් අවශ්‍ය නැහැ. මොකද්ද වෙන්නේ පින්නතුනේ? සිත එක එක දිහාවල් වල යනවා පාලනයක් නැතුව කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. පාලනෙන් තොරයි කියන එකේදී. පාලනෙන් තොරයි කියන එකේදී අදහස් වෙන්නේ සිතක් නැ. ආර්ය භූමියට පත්වීම කියලා කියන්නේ සිත නැති කර ගැනීමමයි. සිත නැති කර ගැනීමම. ඉතින් ආර්ය භූමියට පත් වෙන්නේ කොහොමද කියලා හාමුදුරනේ කියන්නකෝ අපිට. අන්ත දෙකෙන් නිදහස් වෙන්න ඔච්චරයි තියෙන්නේ. තුන්වෙනි අන්තයක් හදාගෙන යන්න එපා. මේ අන්ත දෙකෙන් අංශු මාත්‍ර වෙන් කරගෙන තුන්වෙනි අන්තයක් හදාගන්න නැත්තම්, හදාගත්තොත් තුන්වෙනි අන්තයක් ඒත් අන්ත දෙක තමයි යකට ලෙන්නේ. ආයි තව අන්තයක් හැදුවොත් එතන ඉඳලා ඒත් පැටලෙන්නේ අන්ත දෙකක්. දැන් උදාහරණයක් වශයෙන් අපි පියවර 1000ක් ගියත් අපිට තියෙන්නේ පියවර දෙකයිනේ. කකුල් දෙකේ තියෙන්නේ කකුල් පියවර දෙකයිනේ, කකුල් දෙකයි තියෙන්නේ. නමුත් මේ කකුල් දෙකෙන් පියවර 1000ක් යන්න පුළුවන්. හැබැයි පියවර 1000ක් ගියත් තියෙන්නේ කකුල් දෙකයි. ඒ කියන්නේ පියවර දෙකයි. ඒ වගේ වින්නතුනේ අපි මොනතරම් අන්තවලට මාරු වුණත් තියෙන්නේ දෙකයි. අතිශය ගැඹීර කාරණයක්, බොහොම සරල සිද්ධාන්තයකින් ඔබට පෙන්වුම් කළා දුන්නේ. කොච්චර පියවර මාරු කළත් ඔබට තියෙන්නේ අන්ත දෙකයි. කොච්චර පියවර ගමන් කළත් ඔබට තියෙන්නේ කකුල් දෙකයි. පියවර දහසක් ගියත් ලක්ෂයක් ගියත් පියවර දෙකයි තියෙන්නේ ඔබට. හැමතිස්සෙම පියවර දෙකයි ඔබ තබාගෙන ඉන්නේ. මෙන්න මේක තේරුම් අරගෙන මෙන්න මේ தത്വයට මනසපත් කරන්න ඕන තමයි. ඒ කියන්නේ මනස සුරක්ෂිත තැනක තබන්න ඕන. තේඕක අපේ හඳුන ලේසි නෑනේ. ලේසි නෑ, ගොඩාක් අමාරු කාරණයක්. මේක අතිශයින්ම හොඳ ප්‍රඥාව තියෙන්න ඕන, හොඳට සිහිය තියෙන්න ඕන. හොඳට මානසිකාරයේ තියෙන්න ඕන. හොඳට ආරද්ධ වීරියේ තියෙන්න ඕන. දිවි පුදා දහම අවබෝධ කර ගැනීම සඳහා ධර්මයට නැමුණු සිතක් තියෙන්න ඕන. ධර්මයේ හැරෙන්නට මට නම් වැදගත් දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක් තව නොවේ මේ ලෝකේ කියලා කල්පනාවක් තියෙන්න ඕන. දහම් සොඬ රජ කෙනෙක් මයි මගපල නිවන් සාක්ෂාත් කරගන්න පින්වත් නේ. දහම් සොඬ රජ කෙනෙක් මයි. ඒ කියන්නේ ඔය අනුන්ගේ හරි වැරදි හොය හොයා යන කාලකන්නෙකුට කවදාවත් මුස්පේත්තේකට නිවන් දකින්න බෑ පින්වත් නේ. අර භාවනාව විවේචනය කර කර මේ භාවනාව අපිට මොකටද? ඒ තිබුණාවේ ඒ හැම භාවනාවක්ම තිබුණාවේ. කමක් නැහැ, හැම ආගමක්ම තිබුණාවේ. ඒවත් එක ගැටෙන්න ඕනේ නැහැ. තමන් හරිදේ හොයාගෙන යන්න ගැටි ගැටි යන්නේ මුස්පේත්තු කාලකන්නේ වැඩන්නේ ඒගොල්ලෝ. ඒ නිසා ධර්මයට ගරහන අය පිළිබඳව ඔයත් ඔච්චර කරදර වෙන්න එපා. දැන් මේ අපේ වචනයට ධර්මයටත් ගරහන අය ඉන්නව නේද? ඒගොල්ලෝ ආපු ගමන් තේරුම් කරගන්න කාලකන්නේ මුස්පේත්තු කපාය යන මිනිහෙක්, අපායට යන පාරමී පුරා ගන්න මිනිහෙක්, ඌට ඒව දේවල් කරගන්න දීලා අපේ ගමන යන්න ඕන පිටුතුනේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්, මානයෙන්, අවිද්‍යාවෙන් ඒ මිනිස්සු පැහැදිලිවම කීර්ති ප්‍රශංසාවන් වලට වෛර කරමින්, තව කෙනෙකුට තියෙන ලාභ සත්කාරයට වෛර කරමින් කටයුතු කරන මිනිස්සු. ඒගොල්ලන්ට කවදාවත් ඉතින් සංසාරේ සැපයක් ලැබෙන්නේ නැහැ, දුගතියක්මයි ලැබෙන්නේ. ඒ වගේ දුෂ්ට මිනිස්සු ඉන්නවා පෙනුතුනේ. දුෂ්ට මිනිස්සු ඉන්නවා. එහෙම දුෂ්ට සිත් තියෙනවා. ඉතින් පෙනුතුනේ අප්‍රමාදීව මේ අන්ත දෙකෙන් නිදහස් වාසය කරන්න පුරුදු වෙන්න. අන්ත දෙකින් නිදහස් වාසය කරන්න පුරුදු වෙනවාත් සමගම ඔබ අකාලික වෙනවා. අකාලිකත්වයට පත් වුණා කියලා කියන්න පින්නතුනේ සද්ධර්මයට පත් වුණා කියන එකයි. ලෝකෝත්තරත්වයට පත් වුණා කියන එක තමයි පින්නතුනේ අකාලිකත්වය කියලා කියන්නේ. කාලේ තියෙන ලෝකෙනේ. රැය දහවල ඉක්ම වූ අවස්ථාව කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන් අකාලිකත්වය කියලා. අකාලිකත්වයට ඔරලෝසු ගිනිල්ල තියන්න බෑ පින්නතුනේ. ඔරලෝසු කැරකෙන්නේ උදෑසන හිට සන්ධ්‍යාව වන තුරුත්, සන්ධ්‍යාව සිට ආය අලුයම උදා වන තුරුත් පමණයි. එහෙම නැත්නම් රැය දහවල මැන ගැනීම සඳහා තමයි මේ ඔරලෝසු කැරකෙන්නේ. නමුත් මේ ලෝකෝත්තර භූමියේ තියෙන හරීම අසිරිමත් බවක් තමයි පින්නතුනේ රැයක් දහවලක් නැති ආලෝකයක් පවතින්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර ලෝකයේ භ්‍රමණීය වීමක් නැහැ. තේරුණාද? ලෝකෝත්තර ලෝකයේ කිසි වෙලාවක භ්‍රමණීය වීමක් නැහැ කියලා. කිසිම වෙලාවක භ්‍රමණීය වෙන්නේ නැහැ ලෝකෝත්තර ලෝකය. ඒ භ්‍රමණීය වීමක් නැති නිසා තමයි කාලය නැත්තේ. මොකද්ද මේ කතන්දරය කියලා කෙනෙකුට හරි අමාරුයි තේරුම් ගන්න. හැබැයි මහන්සි වෙන්නේ එක මොහොතකදී තේරුම් යනවා. මහන්සි වෙන්නේ එක වෙලාවකදී අනිවාර්යෙන් ඔබට තේරුම් යනවා. මේ සියලු දෘෂ්ටි නැති, සියලු අන්ත නැති, සියලු සංකල්ප නැති කොටින්ම සඳහන් කළොත් ලෞකික ලෝකයේ කිසිම දෙයකට සමාන කරන්න බැරි අසම සම කෙනෙක් බවට පත් වෙනවා. ලෞකික ලෝකෙ කිසිම දෙයකට සමාන කරන්න බැරි අසම සම කෙනෙක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෞකික ලෝකෙට සමාන කරන්න බෑ. ඒ වගේම තමයි මේ ආර්ය භූමියට පත් වෙච්ච උත්තමයෝ ලෞකික ලෝකෙ කිසිම දෙයකට සමාන කරන්න බෑ. ශරීරෙ නෙමෙයි පින්නතුනේ, ඒ ඥානෙ, දර්ශනෙ, මනස ලෞකික ලෝකයේ දෙයක් එක්ක ඇලිලා නෑ, ගැටිලා නෑ, සමාන්තරව නෑ පින්නතුනේ. ඒක අසිරිමත් දෙයක්. ඉතින් ඒක වටහා ගන්න බෑ. ඉතින් අර ලෞකික ලෝකෙට ඇලිච්ච මිනිස්සුන්ට හිතන්නේ හිතෙන්නේ ඒ උත්තමයෝ මේ දේවල් කියන්නේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගන්න මූ ප්‍රෝඩාවක්ද කොහෙද කරන්නේ කියලා තමයි හිතෙන්නේ. මොකද අර ඒ පුජ්‍යලයා කරන්නේ ඒකනේ. ඒ පුජ්‍යලයා ඒක කරන නිසා ඒහා සමානවම අනික් කෙනා පේන එක ස්වභාවයක්. කොළපාට කණ්ණාඩි තියෙන අයට කොළපාට පේනවා. රතුපාට කණ්ණාඩි දාගත්ත අයට රතුපාට පේනවා. ඉතින් දාගත්ත කණ්ණාඩි දෙකට අනුව තමන් ලාභ සත්කාරවල ආසත්තව ඉන්න අය හාමුදුරු කෙනෙක් වාහනයක ගියත් අරකට ඉරිසියා කරනවා. ඒ ඉරිසියා කරන්නේ තමන් ආස නැති නිසා නෙමෙයි, තමන්ට නැති නිසා. තමන්ට නැති නිසා. හැබැයි ඒත් දන්නේ නැහැ ඒ අකුසල කර්මය ඉන්නේ ඇත්තන්ට ඒක අහිමිම වෙලා යනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අද මේ යුගයේ බුදුහාමුදුරු වැඩ හිටියනම් ඔබට හිතනවා ඇති සමහරලාට මේ පාරවල් වල ඇවිද ඇවිද ඉන්නවා ඇති කියලා. නෑ පින්නතුනි. අපේ වර්තමානයේ ඉන්න මහානිකායේ අපේ මාලිගාවේ නායක හමුදුරු හම්බෙන්න යන්නකො කොටින්ම කතා කරොත්. උන්වහන්සේට තියෙන විශේෂ කාර් බලකාය ආරක්ෂාව තියෙනවා. පොලිසිය සිය ගාණක් දීලා තියෙනවා මාලිගාව ආරක්ෂාව දහස් ගාණක් ඉන්නවා. එතකොට ලේසි යන්න බෑ වේලාසනින් අයිදුම් පතක් යොමු කරන්න ඕන, දන්න හඳුනන කෙනෙක් සම්බන්ධ කරගන්න ඕන, අවසර ගන්න ඕන, වෙලාවක් වෙන් කරගන්න ඕන. සමහරලාට මැටි ඇමති කෙනෙකුට යන්න උනත් උන්වහන්සේලාගේ අවසරයක් ගන්න ඕන. ඒ වගේ තමයි උන්වහන්සේලා මුණ ගැහෙන්න යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැනි උත්තමෙක් වැඩ හිටියනම් එහෙම උන්වහන්සේ ලංකාවට පමණක් සීමා වෙන නායක කෙනෙක් නෙමෙයි, මුළු මහත් ලෝකයටම නායකත්වයේ දරන මුළු ලෝකයේම නායකයෝ වෙන ඒ බුදුරජාණන් වහන්සේ දකින්න පාප් වහන්සේ දකින්න යනවටත් වැඩිය අමාරුයි කියලා මතක තියාගන්න නූතනේ වැඩ හිටියනම්. එතකොට අර දුර්වල මනසක් තියෙන මිනිස්සු කයයි ඔච්චර ආධ්‍යාත්මය දියුණු කරගත්තනම් මොකටද නිකන් වෙඩි වදින්නේ නැති වීදුරු වස්සේ ඉන්නේ, ඈ පාරේ බහැලා අපේ ගෙදර ඉස්සරහට ඉන්දියාප්පයක් කන්න ඉන්න පුළුවන් නේ කියලා. ඒ පින්නතුනේ අමෝ බුද්ධි හිඟන්නෝ. බුද්ධි හිඟන්නෝ කියලා කිව්වට කමන්නේ, ඒ වගේ හිඟන්නෝන්ගේ දේවල් පිළිබඳව සලකන්න එපා. මාළුකාරයෝ කුඩුකාරයෝ බේබද්ද නෙමේ පින්නතුනේ. හොඳම ආරක්ෂා සහිතව ඉන්න ඕන, හොඳම පහසුකම් ඇතුව ඉන්න ඕන. ගුණයෙන් වැඩි නුවණින් වැඩි උතුමන්මයි පින්නතුනේ මේ සමාජයේ ඉහළින් බැබලෙන්න ඕන. උන්වහන්සේලාටමයි වැඩියෙන් සම්පත් තියෙන්න ඕන. උන්වහන්සේලාට වැඩියෙන් සම්පත් තිබුණොත් ඒ සම්පත් වලින් හොඳ දෙයක් කරනවා, යහපත් දෙයක් කරනවා. දැන් මස්කඩකාරයෙකුට තිබුණොත් මස්කඩකාරයා වැඩි කරගන්නවා, මස් වෙළඳාම් කරන තැන් වැඩි කරනවා. තැබෑරුම්කාරයෙකුට වැඩිපුර මුදල් තිබුණොත් මිනිහා තැබෑරුම් සංඛ්‍යාව වැඩි කරනවා. එහෙම නේද? එතකොට ධර්මයේ කියන උත්තමයකට වැඩිපුර දේවල් තිබුණොත් ඒ අයවයින් ධර්ම පොත්පත් මුද්‍රණය කරනවා, ඒ දහම් ඥානය දියුණු කරගන්න ස්ථානම වැඩි කරනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අර යහපත් ආකාරයෙන් යහපත දියුණු වෙන ස්වභාවයක් අපි ප්‍රාර්ථනා කරන්න ඕන පින්නතුනේ. ඒ ඉබෙවින් අපි කල්පනා කරලා බලන්න ඕන මොකද්ද හරි මොකද්ද වැරදි, කවුද මේ චෝදනා කරන්න, කවු මොන වගේද මේ ලෝකයේ මේ තියෙන විෂම තත්ත්ව කියලා තේරුම් අරගෙන සත්පුරුෂයෝ සිත් බිඳවා ගන්න නැතුව යන්න ඕන. තේරුණා නේද? දැන් අපගෙත් මේ දහම් මගේ යද්දී අපේ සිත් බිඳා එක එක මිනිස්සු ඇවිල්ලා. ඒ සිත් බිඳින හැම අවස්ථාවකදීම ඒ සිත් කඩා ගන්න නැතුව මගේ ගමන මම යන්න ඕන කියන අදිෂ්ඨානයෙන් ආපු නිසා සද්ධර්මයේ අවබෝධ කොට පසක් කරගත්ත ඇරෙන්න අර මෝඩ මිනිස්සු කියන දේවල් පිළිබඳව හිතලා හිටියනම් එම අදත් අපි තාමත් අමු මිනිස්සු. තේරුණා නේද? දැන් මහාන වෙන්න හදනකොට මහාන වෙන්න එපා කියපු යාළුව හිටියා. අපි මහාන වුණා. මහාන වෙලා සද්ධර්මය අහන්න යනකොට බණ අහන්න යනකොට ඕව විකෘති කියන අය හිටියා. ඒත් අපි ධර්මය අහන්න ගියා පින්වත් නේ. ඉතින් ඒක අවබෝධ කරගත්තා. ඉතින් පැත්තකට වෙලා අවබෝධ කරගන්න හදනකොට උඹ රහත් වෙන්න හදනවද සෝවාන් වෙන්න හදනවද කියලා ආපුවා හිටියා. මේ පිස්සුන්ගේ වැඩ මට වැඩක් නැහැ කියලා තමාගේ විමුක්තිය තමා විසින්ම සලස ගන්න ඕන කියලා හරි පෞද්ගලික ඒගොල්ලන්ට කියන්නෙත් නැහැ අපි මොනවද කරන්න කියලා. අඩුම තරමේ අපි ධර්ම කරුණක් මෙනෙහි කරනවද අහනවද කියලාවත් දැනෙන්නවත් ඉඩ හරින්නේ නැහැ. සද්දෙටවත් අහන්නේ නැහැ වෙනුතුනේ. අපිට එහෙම ආරන්නේ ලා අහන්නත් බෑනේ. අපි අහන්නේ ඒක හෙඩ්ෆෝන් එකක් දාගෙන, ඉයර්ෆෝන් එකක් දාගෙන තමයි අහන්නේ. ඒකත් සමහරලාට දවල් කාලේ නෙමෙයි වෙනුතුනේ, මට නිදා ගන්න තියෙන කාලේ මම භාවිතා කරන සද්ධර්මය අහන්න මෙනෙහි කරන්න. ඒතකොට සද්ධර්මය මෙනෙහි කරන බව කිසි වෙලාවකවත් කාටවත් දැනගන්න තියන්නේ. ඒකත් මේ සමාජයෙන් හොරෙන් කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මිනිස්සු ධර්මයේ මෙනෙහි කරනවා කියලා කල්පනා කළාම ඒක දිහා බලන්න මහා අමුතු විදියකට. ඉතින් අන්න ඒ ආකාරයෙන් තමයි තමන්ගේ විමුක්තිය තමන් සලස ගන්න ඕන. ඉතින් එක වෙලාවක මෙහෙම මෙනෙහි කරගෙන කරගෙන අපේ සංඥා ඉවත් කර කර ඉවත් කර කර සංකාර ඉවත් කර කර අවබෝධයෙන් මෝඩෙක් වගේ නෙමෙයි අර ක්‍රිකට් කෙනෙක් බෝලෙට මේ බැට් කරනවා වගේ නෙමෙයි. ඈ සිතුවිල්ලක් කරනකොට අනිත්‍යයි කියලා ඔහොම හිතුවයි කියලා එහෙම වැඩක් නැහැ. අවබෝධයෙන් හැමදේම අත්හරින්න ඕන. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ඕනම තරුණ ජීවිතයක කෙනෙකුට ඇති වෙන දෙයක් නෙමෙයි ධනයට, රැකියාවට, බලයට ඇති වෙන ආසත්තභාවය. ඉතින් මටත් ඇති වුණා. මටත් ගෙවල් දොරවල් හදන්න ඕන, ධන සම්පත් රැස් කරන්න ඕන, යාන වාහන ගන්න ඕන කියලා තියෙනවා. දැන් ඕක අනිත්‍යයි කියලා නිකන් හිතුවයි කියලා ඕක අයින් වෙනවද? එහෙම අයින් වෙන්නේ නැහැ. අපි බලන්න ඕන හිතට දෙනවා. හරි, උඹ කැමතිනේ ඔහොම ධනවත් වෙන්න, හිත වෙනම කෙනෙක් හැටියට සලකන්න ඕන. එතකොට අපි හිතට දෙනවා හරි උඹ පෝසත්ත්වයක්. හීනෙන් පෝසත් වෙනව තරම් හැබැයි පෝසත් වෙන එක අමාරුයි. කමන්නේ ඔබ හීනෙන් පෝසත් වෙනව කොච්චර දුරට පෝසත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. මං හීනෙන් පෝසත් වෙනකොට මේ ලංකාවේ උසම ගොඩ නැගිල්ලේ අයිතිකාරය වෙනවා. තේරුණා නේද? මේ ලංකාවේ උසම ගොඩ නැගිල්ලේ අයිතිකාරය වෙනවා. සාමාන්‍යයෙන් ගොඩ නැගිල්ලේ අපිටම තට්ටු එදා තිබුණේ 30 ගානයි. දැන් නම් ඉතින් අපි කියමුකෝ 60 ගානක්වත් වදිනවා කියලා උසම ගොඩ නැගිල්ලේ. අයිතිකාරය බවට පත් වෙනවා. මං අහන්නේ ඒ හිතෙන් එහෙම යන්න දීලා මං හිතෙන් ප්‍රශ්න කරනවා. දැන් සතුටුයිද කියලා. තේරෙනා නේද? හරි බෑ මං හිතෙන් හිතලා අහනවා දැන් ඔබට අවුරුදු කීයක් ඇද්දිද මේ උසම ගොඩ නැගිලා අයිතිකාරය වෙන්න පුළුවන්? හම්බ කළා ඇමතිවරුන්ට ජරාව දීලා පොලිසියට ජරාව දීලා පුළුවන් තරම් සල්ලිම පදලම් කරගෙන නොපනත්කම් ඔක්කොම කළා. ඈ උසම ගොඩ නැගිල්ලේ අයිතිකාරය වෙන කොච්චර කාලයක් යනවද කියලා අහනවා. කියනවා අවුරුදු කොච්චර යනවද? මට අවුරුදු 55 60ක් විතරයි. උසම ගොඩ නැගිල්ලේ අයිතිකාරය වෙන අර විදියට වැඩ කරොත් එහෙම. එහෙම කරලා ඉවරලා ඊළඟට අහනවා දැන් හරි මුළු ගොඩ නැගිල්ලම හදලා තව අවුරුදු කීයක් ජීවත් වෙන්න පුළුවන්ද? තව උපරිම 10ක් 15ක් උපරිම 20ක් 69 ඉඳන් තමයි 70 80 කගෙන ඉන්න පුළුවන් නේද? මේ මහන්සි වෙන මහන්සි ඉල්ලලා කාල නැහැ, බීල නැහැ, ශරීරේ දිරලා. දැන් ඊළඟට මොකද වෙන්නේ? දැන් ඉතින් වැඩක් නැහැ නේ. ජීවිත කාලෙම මහන්සි වෙලා මහා තුඹසක් හදලා ඒ තුඹසේ නයි පොළොංගු පදිංචි වෙලා. ඈ තලගොයි පදිංචි වෙලා. වේයට ඉන්න තැනක් නැහැ. ගොඩාක් අයට බුත්තා මත්ති දනම් මත්ති කියලා ඒ වැඩ කරන කට්ටියට අත්ති කියන එකයි මත්ති කියලා කියන්නේ. අත්ති කියලා වැඩ කරන දේශපාලන මහතුන්ට වේවා, මහා ධන කුහේරයන්ට හරි වේවා, අනේ මේ සද්ධර්මයේ ජීවිතයට එකතු කරගත්තේ නැති වුණොත් අර වේයට හිතන දේ හිතෙනවාමයි. අනේ මං ලොකු තුඹසක් හැදුවා, මට ඉන්න තැනක් නැහැ මේකේ. දැන් කැබැල්ලාවෝ රිංගල උන් අපිව කනවා, නයි පොළොංගු ඇවිල්ලා උන් අපිව කනවා. මේ ලොකු තුඹසක් හැදුවට ඌට ඉන්න වෙලාවක් නෑ, ඌ නිකන් හැදුව විතරයි. ඉතින් ඒ වගේ පින්නතුනි ගොඩාක් මිනිස්සුන්ට පින්නතුනි ඒ පශ්චාත්තාප සිද්ධ වීමට කාරණා සෑදෙනවා. හැම පැත්තෙම තැවීම ඇති කරනවා සද්ධර්මය නැති වුණොත්. ධම්මං විනානත්ති සුඛානත්තා කියන බුදුවදන දේශනා කරේ සියලු රාජ්‍ය සම්පත් තිබුණු උත්තමයෙක් කියන කමත කරන්න එපා. එතකොට ඒ උත්තමයෙකුත් කියනවා නම් ධම්මං විනානත්ති සුඛානත්තා කියලා. අනේ ඉතින් අපි මොකටද මේ රජකම් පස්සේ සිටුකම් පස්සේ ධනකම් පස්සේ ධර්මයේ පාගගෙන දුවන්නේ කියලා කල්පනා කරන්න ඕන. මං කියන්නේ ඒක පස්සේ යන්න එපා කියලා. සත්පුරුෂයෝම තමයි ඒවා ඉදිරියේම ඉන්න ඕන. නමුත් ධර්මයේ පාගගෙන යන්න එපා, සත්‍ය පාගගෙන යන්න එපා. වැඩක් නැහැ. ධර්මයයි ශ්‍රේෂ්ඨ, සත්‍යයයි ශ්‍රේෂ්ඨ. ආධ්‍යාත්මිකවයි නිදහස ලැබිය යුත්තේ, ආධ්‍යාත්මිකවයි නිදහස ලැබිය යුත්තේ. නිදහස තියෙන්නේ ආධ්‍යාත්මිකවයි. ආධ්‍යාත්මිකවයි අපි නිදහස් වෙන්න ඕන. ආධ්‍යාත්මිකවයි අපි අයිතිකාසිකම් කියන්න ඕන. මේ මතක් කරන්නේ කලකිරුණු මනසක් ඇති කරන්න, කඩා වැටිච්ච මනසක් ඇති කරන්න, ඍණාත්මක මනසක් ඇති කරන එකක් නෙමෙයි පින්නතුනේ. මේ සම්මුති දහමක් නෙමෙයි. කොටින්ම කතා කරොත් සම්මුති දහමක් නෙමෙයි පරමාර්ථයක්. සම්මුතියක් තියෙනවා සම්මුති ආකාරයක පවතින්න ඕන, පරමාර්ථයක් තියෙනවා පරමාර්ථ ආකාරයට පවතින්න ඕන. සම්මුතිය පරමාර්ථය පටලවා ගත්ත මිනිස්සු ඉන්න ලෝකේ. දැන් රහතන් වහන්සේට කෙලෙස් නැහැ. දැන් කෙලෙස් නැති බව තියෙන මනසේ, ඥානේ තියෙන එක නොවැළෙන බව තියෙන මනසේ. දැන් දියේ තිබුණත් නෙළුම් පතේ දිය නොරඳයි. ඒක නමුත් දිය තුල තියෙන්නේ. නෙළුම් පතේ දිය නොරඳයි. ඒක දිය තුල තමයි තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ සමාජය තුලම වාසය කරමින්, මේ සමාජය තුලම පවතිමින් මේ සමාජයට නොඇලී හිතක් තියෙනවා. ඒ කියන්නේ ඇසට රූප වැටුණට ඒ රූප වැළඳ ගැනීමක් නැහැ. ඒ කියන්නේ නිලුම්පත වගේම තමයි එළියට විසිරෙනවා. කනට ශබ්ද ඇහුනට ශබ්ද වැළඳ ගැනීමක්, උපාදානය කර ගැනීමක් නැහැ. නිලුම්පත වගේමයි. ඒව නැවත ආයි බිමට හැලෙනවා. නාහයට ගඳ සුවඳ දැනුනට, දිවට රස නී රස දැනුනට, මොනතරම් ප්‍රියමනාප මනස්කාන්ත ආහාරයක් ලැබුණත් ඒකේ හිතේ ඇලෙන්නේ නැහැ. ඒක නිලුම්පතක් බවට පත් වුණා නම් මේ හිත, ඒ කියන්නේ සංයෝජන ප්‍රහාණය වූ සිතක් බවට පත් වුණා නම් ඒක කිසි වෙලාවක ඇලෙන්නේ නැහැ. පින්නතුනේ කොච්චර රසවත් ආහාරයක් අනුභව කළත් ඒක සිතේ තියෙන ප්‍රශ්නයක්. ඒක සිතේ තියෙන තත්ත්වයක්. හිතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ, හිතේ තමයි උත්තරේ තියෙන්නේ. එහෙමනම් නොඇලෙන හිතයි ඇලෙන හිතයි විතරයි තියෙන්නේ. ඒක හොයන්න බෑ තව කෙනෙකුට. විශේෂයෙන් බුදුන් කෙනෙකුට ඒක හොයන්න බෑ පිළිතුරේ. ඒක පේන්නේ කොහොමද ඇලෙනවද නැද්ද කියලා ඒක පේන්නේ. නමුත් ඒක චිත්තාකර්ෂණීයව සිතක් දකින්න පුළුවන්. පරිචිච්ඡ විජාන ඥානයේ තියෙන කෙනෙකුට දකින්න පුළුවන්. මෙයා මේ සිතෙන් ඇල්ලද ඉන්නේ නැ ඇල්ල නැද්ද ඉන්නේ කියලා. ඇලෙනෝ වගේ පෙන්නනවද නෑලෙනෝ වගේ පෙන්නනවද කියලා හොයාගන්න පුළුවන්. සමහර අය ඕන තරම් ඉන්නවා ඇලෙන්නේ නෑ වගේ පෙන්නනවා හොඳට ඇලිලා. සමහර අය ඇලිලා වගේ පෙන්නනවා කිසි දෙයකට ඇලිලා නෑ. තේරුණානේ? ඇලිලා වගේ පෙන්නනවා කිසි දෙයකට ඇලිලා නෑ. සමහර අය නෑලිලා වගේ පෙන්නනවා හොඳටම ඇලිලා. සමහර අය අල්පේච්ඡය වගේ පේන, කිසිම අල්පේච්ඡතාවයක් නැහැ. සමහර අය අල්පේච්ඡ නැහැ වගේ පේනවා සියල්ල අතහැරලා. ඊළඟට සිතුවිලි ආවට පින්නතුනේ ඒව තැම්පත් කරලා තියාගන්න සිතක් නැහැ. මොන රහතුන්ගේ හිතේ ස්වභාවය හිතක් නැහැ. හිතක් කියන්නේ මොකද්ද? චේතනාවක්. චේතනාව කියන්නේ මොකද්ද? කර්මය. කර්මය කියන්නේ කුමක්ද? උපාදානය. උපාදානය කියන්නේ මොකද්ද? මමායනය. මමායනයක් කියන්නේ පුජ්‍යලයක්, සත්වයක්. සත්වයක් පුජ්‍යලයක්, ආත්මයක්. උපාදානයක් නැත, සිතක් නැත. චේතෝ විමුක්ති. මෙන්න මේ සිත ඉගිල්ලිලා යනවා. මේ සිත එල්ලිලා ඉන්නව පින්නතුනේ අපි දිට්ටිගත වෙනකම්. කුමන හරි දෘෂ්ටියකට බරව හිතනකම් හිත ඇලිලා ඉන්නවා. අපි කිසිම දෘෂ්ටියකට බර නොවන මොහොතෙම මේ සිත අතහැරෙනවා. ඒක විශ්වය හා සම්බන්ධ වෙනවා. තමන් මෙතෙක් කාලයක් විශ්වයෙන් කොටසක් වෙලා හිටපු නාමික භාවික පුජ්‍යලයා නැති වෙලා යනවා. විශ්වවාසිකයෙක් බවට පත් වෙනවා. විශ්වවාසිකයෙක් බවට පත් වෙච්ච කෙනෙකුට මේ ලෝකේ අල්ලගන්න සටන් කරන්න දෙයක් නැහැ. අත්හරින්න දෙයක්වත් නැහැ, අල්ලගන්න දෙයක්වත් නැහැ. මොන විශ්වවාසිකයාගේ ස්වභාවය? විශ්වවාසික නොවු ලෝකයාට අත්හරින්න දේවල් තියෙනවා, අල්ලගන්න දේවල් තියෙනවා. විශ්වවාසිකයාට අත්හරින්නත් නැහැ, අල්ලගන්නත් නැහැ. එතකොට චිත්ත විවේකයේ තියෙනවද නැද්ද? එතන චිත්ත විවේකය තියෙනවා. එතන චිත්ත විවේකේ තියෙනවා. අත්හරින්නත් නැහැ, අල්ලගන්නත් නැහැ. දැන් ආර්ය ධර්මය අවබෝධ කර නොගත් අයට හැම මොහොතකම තියෙන්නේ මොකද්ද? අල්ලගන්නත් තියෙනවා, අත්හරින්නත් තියෙනවා. හැම මොහොතකම අල්ලගන්නත් ඕන, අත්හරින්නත් ඕන. ඒ කියන්නේ ඇලෙනවා, ගැටෙනවා. ඇලෙනවා, ගැටෙනවා. හැම මොහොතකම ඇලෙනවා, ගැටෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඕන, මේ සිත මුල් කරගෙන සිත සචිත්ත පරියෝ දපනන් කියන එක සමහර අය කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ සිත බෙල්ල මුලින් අල්ලගන්නේ නැහැ. හිත පැත්තකට තියලා තමන් හැදෙන්න හදනවා. තමන් හැදිලා වැඩක් නැහැ. සිත හදන්න ඕන. සිතේ බෙල්ල මුලින් අල්ලගන්න ඕන. මොකද ඒකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ පාලනයට ගන්න ඕන තමන්. බෙල්ල මුලින් අල්ලගන්නවා කියන්නේ ඒක. එතකොට සිත කියන එක්කෙනාව එළියට ඇදලා අරගෙන එයාවයි නාවල සෝදලා පිරිසුදු කරලා හදන්න ඕන. දුරු කරනවා නම් දුරු කරන්න ඕන සිතයි. එහෙම නැතුව සිත පැත්තකට දීලා තමන් හැදි හැදි ඉඳලා වැඩක් නැහැ. දැන් මේ ගොඩාක් මේ ධර්ම තියෙන්නේ හිත හදන්න නෙමෙයි, පුජ්‍යලයා හදන්න. පුජ්‍යලයාට හරම කරන්න කියනවා, මෙහෙම කරන්න කියනවා, අඬල කියනවා, වැලපිලා කියනවා, කවියෙන් කියනවා, සින්දුවෙන් කියනවා, නර්තනයෙන් කියනවා, චිත්‍රයෙන් කියනවා. පුජ්‍යලයා හැදෙන්නේ නැහැ. බුදු කෙනෙක් දැක්කනේ පුජ්‍යලයා හදන්න බෑ කියලා. පුජ්‍යලයා හදන්න බෑ, හිත හදන්න ඕන සචිත්ත පරියෝදපන. ඒ නිසා තමන්ගේ හිත හොයාගන්න ඕන, දුක් විඳින හිත. අන්න එයාව මෙතනින් එලවල දාන්න ඕනේ. එහෙම නැතුව මේ තමන් හැදිලා හිටියට වැඩක් නැහැ. සීරුවෙන් හිටපන් ගෙව්වාම ඔයා මුදාගාරේ සීරුවෙන් ඉන්නවා. හිත සීරුවෙන්ද? හිත දඟලනවා පොඩි ළමෙක් වගේ. ගත සීරුවෙන් ඈ දැන් හමුදාවේදී කිට් එක ගහගත්තම හරි විනය. උද්දුම විනය. කොල්ල කෑල්ලක් ටොපියක් දාන්න බීම කොලේ. ඈ මිනිහා කෝට් එක ගලවලා එළියට එන්න ඕන බලන්න. සිගරට් එක බීගෙන ඔය ටික රත් යාදෙන්ද මක් කැඳගෙන සිගරට් කොටේ පාරේ විසි කරගෙන ටොපි ගාගෙන ගෙහෙල් ගෙඩි පාර මැද දාගෙන යන්නේ. අර කෝට් එක ගලවපුවම මිනිහා වෙන මිනිහෙක් වෙනවා. දැන් වෙන රටවල් වලට ගියාම වෙන රටවල් වල ටොපි කොලයක්වත් පාරේ දාන්නේ නැහැ. ලංකාවට ආපුවම බීම බෝතල් පාරේ දාගෙන කුරුම් බැටි ඔක්කොම මෙහෙම දාගෙන මේ ඒ ගෙඩි ලිරි හැමතැනම දාගෙන බත් කොල හැමතැනම විසි කරලා දාලා යන්නේ. ඒක තමයි හැඩි. ඒවා මේ තාවකාලිකව හදාගන්න ක්‍රමවේදවලින් නෙමෙයි හදාගන්න ඕන. තමන්ගේ හිත කියන තැනින් හිත අල්ලගන්න තමන්ගේ සැල්ලම. මට හොඳටම තේරෙනවා ගොඩාක් දෙනෙක් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ හිතට මේක අවබෝධ කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ, තමන් අවබෝධ කරගන්න. තමා අවබෝධ කරගන්න නැහැ කවදාවත් ධර්මය. ඒ නිසා හිතටයි මේක අවබෝධ කරන්න ඕන. හිත ඔබ දන්න දේවල් එකක්වත් පිළිඅරගෙන නැහැ. මොකද හේතුව ඔබ දන්න දේවල් ගොඩක් කලකට දැනුමක් හැටියට, බුද්ධිමත් බවක් හැටියට ඒවා ගොඩ ගහගෙන තිබුණට හිත ඒව බාරගෙන නැහැ. හිත ලේසියෙන් දෙයක් බාර ගන්නෙත් නැහැ. හිතට පිරුණුතුනි සාධක ගොඩක් ඕන. හිතට සාධක නැතුව හිත කිසි දෙයක් බාර ගන්නෑ. කිසිම සාධකයක් නැතුව කිසි දෙයක් බාර ගන්නෑ. බොහොම යථාර්ථවාදීව තමයි සිත යමක් බාර ගන්න. දැන් පින්නතුන් කල්පනා කරනවා ඇති මම මේ දැන් මේ ලෝකේ මොන විදියට කටයුතු කරොත්ද නිවන් දකින්න ඕන කියලා. මේකේ මුලක් මැදක් අගක් නැහැ පින්නතුනි. අපි මේ සංසාරේ පාරමී පුරගෙන ඇවිල්ලා එක එක්කෙනා එක එක පාරමී තත්වයක තමයි ඉන්නේ හැමෝම. හැමෝටම මේ මුල ඉඳලා අගට මෙහෙම කරගෙන යන්න කියලා උගන්වන්න බෑ. මොකද විවිධ ස්තරවල තමයි ඉන්නේ මේ සියලු දෙනාම. එතකොට තමන් තේරුම් ගන්න ඕන තමන් ඉන්නේ කොතනද. නමුත් ඒ අතහැරීමෙත් සමහර අයට ඕන යම් යම් සීමාවල් වලට යනකම් අතහරින්න විතරයි. ඊට එහා අතහරින්න උවමනාවක් නැහැ. සමහර අය මනුෂ්‍යත්වයේ සීමාවට අතහැරීමෙන් ජීවත් වෙනවා. සමහර උදවිය දේවත්වයට සීමාවේ අතහැරීමෙන් ජීවත් වෙනවා. සමහර උදවිය බ්‍රහ්මත්වය නිර්වාණය දක්වා අතහැරීමෙන් ජීවත් වෙනවා. ඒ නිසා ඔබම තේරුම් ගන්න ඔබේ අතහැරීමේ සීමාව කොච්චරද කියලා. අතහැරීමේ සීමාවටම ඔබ ගැටීමත් අතහැරීමේ සීමාව දියුණු කර ගන්නවා. ගැටීමේ අතහැරීමත් දියුණු කර ගන්නවා. අතහැරීමේ අතහැරීමත් දියුණු කර ගන්නවා. ඇත්තටම නිවන් දකින්න මුකුත් කරන්න දෙයක් නැහැ. දැන් කරන්න දෙයක් නැහැ කිව්වහම කෙනෙක් කියන්න පුළුවන් මේ මුකුත් නොකර ඉන්න තමයි කියන්නේ කියලා. නෑ, නොකර ඉන්න දෙයක්වත් නෑ, කරන්න දෙයක්වත් නෑ. අන්න ඒකට තමයි කියන්නේ කරන්න දෙයක් නෑ කියලා. දැන් මේක තේරෙන්නේ නේද? මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ නොකර ඉන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ කිව්වම මේක තේරෙන්නේ. මෙන්න මේක තේරුම් ගැනීමම තමයි නිවන් දැකීම කියන්නේ. මොකද්ද ඔකේ තේරුම? නොකර ඉන්න දෙයක්වත් නැත්නම්, කරන්න දෙයක්වත් නැත්නම් අපි මොනවද එතන කරන්නේ? ඉතින් මේ මේ බුද්ධියට ලොකු මරු පහරක්. තේරුණා නේද? බුද්ධියට මරු පහරක් ඒක. අඩුම තරමේ මේ බුද්ධිමත් භාවයේ කියනකවත් රටක පාලකයන්ටවත් රටටවත් නැහනේ. දැන් ওই දියුණු රටකට ගියාම මේ වගේ මේ කාලකන්ණි සද්ද දාගෙන යන වාහන නැහනේ. අයිස්ක්‍රීම් කාර්යාවේ පාන් කාර්යාවේ හිටියාම ඇති ලෝකෙටම. දැන් අර ඒක පාන් කාර්යයක් ගියා. දැන් ওই ඊළඟට එනවා අයිස්ක්‍රීම් කාර්යයක්. දැන් එකෙක් කරුට එකෙක් කරා. ඉතින් මේ සඳු දූෂණේ නියමෙම තිරලා තියෙනවා. ඕව සભ્યත් ක්‍රම වේදයකට ඕව සකසන්න පුළුවන් නේ. ගෙවල් ගාන ගිහිල්ලා වස විස කවන්නේ. ආගම් කාර්යෝ ටික උදේට කෑ ගහනවා. දවල් තිස්සේ අයිස්ක්‍රීම් කාර්යෝ පාන් කාර්යෝ කෑ ගහනවා. ඉන්න මිනිස්සු කනේ අගුළු දාගෙන ඉන්න ඕන ලෝකේ. ඉතින් එහෙම කාලකන්නේ රටක අපි පාලනයක් නැති, දේශපාලනයක් නැති නිවැරදි ජීවත් වෙනවා. උන් දේශපාලනය කියලා හිතාගෙන ඉන්නේ මේ මෝඩයෝ ටික මොනවා හරි හාමුදුරු ටිකක් සෙට් කරගෙන, ආගම් කාර්යෝ ටිකක් සෙට් කරගෙන කොහොම හරි සිංහල බෞද්ධයි හින්දු අයයි මුස්ලිම් අයයි කතෝලික අයයි හොඳට රවට්ට ගන්න පුළුවන් නම් නළු ටිකක් හරි දාලා අන්න ඒක තමයි දේශපාලනය කියලා හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ අදුම ධර්මයේ බුද්ධිමත් භාවයේ සමාජයේ තිබුණොත් තමයි මේක දකින්න පුළුවන්. මන්නම් කියන්නේ මන් දන්නේ නැහැ, මට මේ වෛද්‍යවරයෙක්මයි කිව්වේ මේ රටේ ඔය මොලේ වුණට කියලා ගහන එන්නතේ මොලේ වුණ පාලනය වීමක් නැහැ හාමුදුරනේ. මොලේ වුණ හැදෙන උන් ඉන්න ඕන තරම් මොලේ නැති වෙනකන් සිද්ධ වෙනවා කිව්වා. මම ඔය ඇයි ඒක කියලා මන් දන්නේ යා වෛද්‍ය විද්‍යාත්මක ඔයා කිව්වා මේ 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 එන්නතේ තියෙන රසතිය වර්ගයක් තියෙනවා. ඒ රසදිය වර්ගයේ ගියහම ඇල්මිනියම් වර්ගයක් තියෙන ඒක ගියහම මේ මොලේ ශෛලවල මේක තැම්පත් වෙනවා. පොඩි කාලෙම ගන්න මොලේ උන්ට අන්න මේක කියලා එන්නත් ලොට් එකක් ගන්න ළමයා නිකන් මැරිලා වගේ ගෙවල් වල ඉන්නේ. ආන්නේ එන්නත් පාරවල් ටික ගැහුවාම තමයි. ගැවුණ පස්සේ කෙලින්ම මොලේ වර්ධනය වීම ඊතරම අඩාල කරනවා. එතකොට එච්චර එන්නත් ගහලත් මුන්ට මෙහෙම මොලේ තියෙන්නේ කොහොමද? අන්න එක තමයි වැදගත් කාරණේ. සුද්ධටත් ඕක තමයි පුදුමේ. ඒ කියන්නේ බුදුතුරු ලෝකෙම ජය ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මොල මේ මාතෘ භූමියේ බිහි වෙනවා. ඒක එන්නත් ගැහුවත් ඒත් යම් කිසි තත්ත්වයකට වර්ධනය වෙනවා. ඒ කියන්නේ පුස්තකාල වැනි ඔළු තිබිච්ච මිනිස්සු මේට අවුරුදු 30,000කට ගලියෙන් මේ ලෝකයේ ගුවන් යාන හදපු මිනිස්සු, ඈ වාරි කර්මාන්තයේ ගොඩනගපු මිනිස්සු, ඈ අවකන පිළිම වහන්සේලා නෙලාගපු මිනිස්සු, ඈ මහසෑ බැඳ මිනිස්සු මේ රටේ මහා නිර්මාපකයෝ හිටියයි ඔක්කොම විනාශ කරනවා. ඉතින් එතනින් විනාශ කළාට පස්සේ ඊට පස්සේ වතුර වලට දාලා දෙනවා නම් මොලේ නැති වෙන දේවල් දාලා එවනවා. ඉතින් මිනිස්සු වතුර බොන වතුර බොනකොට මොලේ නැති වෙනවා. ඒ ෆ්ලෝරින් වල ඉන්න දත් බෙහෙත් එකට දාලා එවනවා නම් මොලේ නැති වෙන රසායනික වර්ගය එතනින් මේ මිනිස්සයා පාලනය වෙනවා. බීම වර්ග වලට දාලා එවනවා නම් මොලේ ශෛල සහ මිනිස්සු ලෙඩ කරන දේවල් ටික දාලා ඇඩ් එකක් දාලා පෙන්නවාම ඉතින් මිනිස්සුත් කනවා බොනවා. ඊට පස්සේ ඒකෙන් මිනිස්සයා විනාශ වෙනවා. ඒ නිසා මේ රටේ නැවතත් අපිට අර එදා හිටපු මහා ප්‍රඥාගේ නුවණැති අයගේ ඒ බලාපොරොත්තු වීම සිද්ධ කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද හේතුව හැමදාම මිනිස්යා විනාශ කරන රසායනික වර්ග, කිරිපිටි හරහා, බීම වර්ග හරහා, වතුර හරහා, ඒ වගේම එන්නත් හරහා හම්බුණාට පස්සේ චක්කිව්වම යන හෝ කිව්වන්න නතර වෙන මට්ටමට හරක් බවට පත් වෙනවා. ඊටත් වඩා දියුණු විදියකට ලෝකෙ පාලනය කිරීම සඳහා එක්තරා එන්නතක් ගන්නවා. ඒක මයික්‍රෝ අණු වගේක් තියෙනවලු. එතෙන්ට ඕනම් හොයා ගන්නත් පුළුවන්. ඒ එන්නත ගැහුවට පස්සේ කොවිඩ් එක්තරා එන්නතක් තියෙනවා. ඒක ගැහුවට පස්සේ මෙතෙන්ට මැග්නට් එකක් තියන්න පුළුවන්. පොඩි මැග්නට් තියෙන කාන්දම් කැල්ලක් ගැහුවාම වැටෙන්නේ. අන්න මේ අන්තර්ජාලය තිබුණා. මෙතන කාන්දම් කැල්ල තිබ්බහම එක්තරා රටක තියෙන එන්නත මං කියන්නේ රටේ නම කාන්දම් කැල්ල වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ තියෙන මයික්‍රෝ අණු තියෙනවා. අනාගතයේදී ඒ මයික්‍රෝ අණුවට සංඥාවක් යොපු ගමන් පුජ්‍යලා රොබෝවක් ගන්න පාලනය කරන්න පුළුවන් වෙන විදියට දැනට පරිශන தත්ත්වයේ තියෙනවා. අනාගතයේදී මොනව කරයිද නැහැ. මිනිස්සු ෂණිකවම නිදි කරයි, ෂණිකවම අවදි කරයි, ෂණිකවම අවශ්‍ය தත්ත්වයට ලෝකයේ ඉලෙක්ට්‍රොනික පාලනයකට මිනිස්යා නතු කර ගැනීමට ඉඩ තියෙනවා. මේ තමයි ලෝක විනාශය. ඒ කරන අයත් විනාශ වෙලා තමනුත් විනාශ වෙනවා. මේක තමයි ඔය අගහරු ලෝකෙට උනේ. මේ අනිත් ග්‍රහ ලෝකවල බුදුවරු හිටියා, මිනිස් වාස තිබුණා. ඒ වයින් වෙනස් වෙවි තමයි මේ බුදුවරු පහළ වෙන මේ පෘථුවියටත් ආවේ. මේ පෘථුවියත් නැවත සත්ව වාසයක් බවට පරිවර්තනය වුණේ. එහෙම පරිවර්තනය වෙලා ආයි මේකත් නැවතත් ඔය අනිත් අඟහරු ග්‍රහ ලෝකයක් වගේ, සිකුරු ග්‍රහ ලෝකයක් වගේ තත්ත්වයකට මේ පෘථුවියත් පත් වෙනවා, පත් කර ගන්නවා මිනිස්සු. වැඩි කර ගන්න ඕනේ නැහැ. මේ ගහකොළ නැති කරගත්තා මේ ඉවරයි. ඒ නිසා අපි මේ මොකවත් අන්තයක් කියවනවත්, පිළිකුලක් උගන්වනවත් මොකක්වත් නෙමෙයි පින්නතුනේ. මේ ලෝකේ තියෙන විද්‍යාව ඉගෙන ගන්න, සත්‍ය ඉගෙන ගන්න, දෘෂ්ටිගත නොවෙන්න, අන්තයකට නොයන්න, මේ ඇලෙන ගැටෙන දහමක් ගැන කතා කරනවා නෙමෙයි. සත්වේ පුජ්‍යලයක් වෙන්න, ලොක්කෙක් වෙන්න උගන්වනව නෙමෙයි. මම නම් කිසිම ලොක්කෙක් නෙමෙයි. මම මාර්ගඵල අවබෝධ කරගත්ත කෙනෙකුත් නෙමෙයි, අවබෝධ කර නොගත් කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා මම කියන්නේ මම මාර්ගඵලත් නැහැ, මම පුතඥයක් නෙමෙයි කියලා. මම පුතඥයක් නෙමෙයි, මාර්ගඵලත් නෙමෙයි. මේ ලෝකේ ශ්‍රේෂ්ඨයෙක් වෙන්න මට අවශ්‍ය නැහැ. මේ ලෝකෙන් එළියට ගිහිල්ලා ජීවත් වෙන එකයි සැප. මේ ලෝකෙ මේ මෝඩ මිනිස්සු ඉස්සරහා ශ්‍රේෂ්ඨයෙක් වෙලා වැඩක් නැහැ. මේ මෝඩ මිනිස්සු ඉස්සරහා ජනප්‍රිය වෙලා වැඩක් නැහැ. මේ මෝඩ මිනිස්සු ඉස්සරහා ප්‍රසිද්ධ වෙලා වැඩක් නැහැ. මොකටද? ප්‍රසිද්ධ මිනිස්සු මලේ තමන් තනියෙන්ම ලෙඩ ඇඳි. දැන් මයිකල් ජැක්සන් මැරෙනකොට මුළු ලෝකෙම ප්‍රසිද්ධයි. ඒ ලෝකෙම ඇවිල්ලා පවන් ගැහුවද? ඒ මිනිහට හරියට ඔක්සිජන් එකවත් තියන්න, හරියට මේ කෝල් එකක් දීලා ගෙනියන්නවත් කටයුතු කරේ නැහැ. මැරෙනකම් බලාගෙන හිටියා. වෙන්න පුළුවන් අර ත්‍රස්තවාදී දොස්තරකාරයෙක්ද කොහෙද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන් ලෝකේ. ඉතින් ඒ නිසා වැඩක් නැහැ පින්නතුනේ මේ ලෝකේ ධනයෙන් බලයෙන් කීර්තියෙන් ප්‍රසිද්ධියෙන් ඒ නම්ුණාම වලින් ඩොක්කෙක් වෙලා වැඩක් නැහැ. සොක්කෙක් වෙලා වැඩක් නැහැ. තමන් තමන් තුල රජ කරව ගන්න. තමන් තමන් තුල රජ වෙන්න. මොකද්ද මේ රජකම කියන එකෙන් අදහස් වෙන්නේ? බුද්ධ රාජ්‍යයටපත් වෙන්න. කොහොමද බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ? අතහැරීමෙන් මිස අල්ලා ගැනීමෙන් නොවේ. මොනවද අතහරින්න තියෙන්නේ? අතහරින එක අතහරින්න ඕන. මොනවද අතහරින්න තියෙන්නේ? අතහරින එකයි අතහරින්න ඕන. එතකොට යන්නේ දාට ඔබට නිවන් ලැබෙනවා. අතහරින එක අතහරින්නේ නෑ. අතහරින එකත් එක්ක එක්ක ගැටෙනවා, ගැටෙන එකත් එක්ක එක්ක ඇලෙනවා. එහෙම නෙමෙයි. අතහරින එක අතහරින්න, එදාට ඔබේ වැඩ ටික ඉවරයි. කොහොමද අතහැරීම අතහරින්නේ? ඒක හොඳ දහම් ගැටලුවක්. ඒක තමයි ප්‍රත්‍යක්ෂ කටයුතු දෙයක්. මිනිස්සු අතහරින්නෙත් මමත්වේ, දන් දෙන්නෙත් මමත්වේ. මමත්වේ නෙමෙයි දන් දෙන්නේ. දන් දෙන්නේ මමත්වේ. මිනිස්සු හම්බ කරන්නෙත් මමත්වෙන්, දන් දෙන්නෙත් මමත්වේ. ධර්මල්ලු හදන්නෙත් මමත්වේ. කොටින්ම කියතොත් මිනිස්සු මැරෙන්නෙත් මමත්වේ. උපදින්නෙත් මමත්වේ. අන්න එකට කියන ලෝකය කියලා. පින් දෙන්නෙත් මමත්වේ. පින් ගන්නෙත් මමත්වේ. පව් දෙන්නෙත් මමත්වේ. පව් හදාගන්නෙත් මමත්වේ. සමහර මිනිස්සු පව් පව් හදාගන්නේ මමත්වේමයි. මමත්වේ දුරු කරපු කෙනෙක් පින්නතුනේ කවදාවත් පව් කරන්නේ නැහැ. කවදාවත් පව් කරන්නේ නැහැ මමත්වේ දුරු කරපු කෙනෙක්. පින් කරන්නේත් නැහැ. මොනවද කරන්නේ? මුකුත් කරන්නේ නැහැ. මමත්වේ දුරු කරපු කෙනෙක් මුකුත් කරන්නේ නැහැ. මමත්වේ දුරු කරපු අය බණ කියන්නෙත් නෑ. මමත්වේ දුරු කරපු අය පන්සල් හදන්නෙත් නෑ. ජීවත් වෙන්නෙත් නෑ. මොකක්වත් කරන්නේ නෑ. දැන් මමත්වේ දුරු කළා නම් එයා බණ කියන්නේ නෑ. මමත්වේ දුරු කළා නම් එයා බණ අහන්නෙත් නෑ. මොකද මේ මමත්වය දුරු කරපු උත්තමය දන්නවා වචනවල ධර්මය නැහැ කියලා. ඒ නිසා වචනවලින් බණ කියන්නේ. ඒ වගේ මමත්වය දුරු කරපු කෙනා දන්නවා වචනවල සද්ධර්මය නැහැ කියලා. එයා ඉතින් ඒක අහන්නෙත් නැහැ, අහලා වැඩකුත් නැහැ. මොකද්ද කරන්නේ? තත්ත තත්ත විපස්සනා මොහොතින් මොහොත අලුත් වෙවි අලුත් වෙවි. උන්වහන්සේලා ජීවත් වෙන පරණ වෙන්නේ නැහනේ. දැන් ඔය ආරි භූමියටපත් වෙච්ච කෙනෙක් පරණ නෙමෙයි, හැමතිස්සෙම පරණ වෙන්නේ නැහැ, හැමතිස්සෙම අලුත්. දැන් උපතේ ඉඳලා විපත දක්වාම එකම ආගමක් තියෙන, එකම ජාතියක් තියෙන, එකම වර්ගයක් තියෙන, එකම පක්ෂයක් තියෙන මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ පරණ මිනිස්සු. ඒ කියන්නේ අලුත් වෙන්නේ නැහැ. පක්ෂේ මොකක් අමාරු වුණත් පස්සෙන් පක්ෂෙන් බලුපෙට්ටක් කැල්ල ඡන්දෙල්ලුවත් පක්ෂෙම තමයි. ඒ කියන්නේ අලුත් වෙලා නැහැ. එතකොට ආගමේ මොනවා කිව්වත් තමන්ගේ ආගමේ ඒක තමයි අපේ පොතේ තියෙනවා නම් ඒක තමයි හරි. පොතේ තියෙනවා නම් ඊට එහා දෙයක් නැහැ. පොතේ බලු පෙට්ටක් ඔලුවට තියාගෙන යන්න කියලා තිබ්බත් ඒකත් තියන් ඉන්නවා. ඇඟ වහන්න ගොත් ඇඟ වහනවා, ඇඟ අරලා යන්න ගොත් ඇඟ අරලා යනවා. ආගම්මේ කියන විදිහට තමයි කරේ. ඒ නිසා ආගම් කියන විදිහට නාටකම් නටන්න ගියොත් ආගම් වලින් මිනිස්සුන්ගේ රෙදි ගලවනවා. එලේසි නෑ. දැන් නිගණ්ඨයෝ හැටියට නිර්වස්ත්‍රව යන්නෙත් ඒ ආගමේ පොත නිසා. මුළු ඇඟම වහලා මූණු වහලා ගෝනි බිල්ලෝ වගේ යන්නෙත් ඒත් ආගම් පොතක් නිසා. කොණ්ඩේ වවන්නෙත් ආගම් පොත් නිසා. කොණ්ඩේ කපන්නෙත් ආගම් පොත් නිසා. එක එක හැඩයට ඇඳුම් අඳින්නෙත් ආගම් පොත් නිසා. දැන් මේ අපි මේ හැඩයට ඇඳුම් අඳලා දෙන්නේ මේ සංස්කෘතියක් ආගම් පොතක් නිසා තමයි. අපි හිස බාලා ඉන්නෙත් ඒ ආගමික පොතක් නිසා. තවයේ ඉන්න රවුල් වවනවා, කොණ්ඩේ වවනවා, ඒගොල්ලෝ කොණ්ඩේ පූජනීයත්වයෙන් සලකන්නේ ඒ ආගමික පොතක් නිසා. ඒ සම්මුතිය. ඔබත් ඔය ඇඳලා පැලඳලා ඔය පැවතින්නේ සංස්කෘතික යම් ආකාරයකට ආපු ක්‍රමවේදයක් නිසා. ඉතින් මේක ක්‍රමවේදයකට ආවද නැද්ද කියන එක නෙමෙයි බලන්න ඕන. ඒකේ යථාර්ථය තේරුම් අරගෙන විද්‍යාත්මකව කටයුතු කරන්න ඕන. සද්ධර්මයේ හරය ලබන්නට නම් මුගුත් කරන්න ඕනේ. ඒ නිසා කර්මයක් ඉල්ලන්න නෙමෙයි ඇත්ත තියෙන්නේ, කර්මයක් කර්මේ නිදහස් වෙන්න මාවතක් සොයන එක. කර්මේ නිදහස් වෙන්න මාවතක් සොයන එක මිසක් කර්මයක් ඉල්ලන්න නෙමෙයි කරන්න. දැන් හැමතිස්සෙම කර්මයක් ඉල්ලනවා. දැන් නිවනක් කර්මයක් කියලා හිතනවා, නිවන තනතුරක් කියලා හිතනවා. නිවන අවබෝධ කරගත හැකි දෙයක් කියලා හිතනවා. නිවන් දකින්න බෑ කවදාවත් කිසිම කෙනෙකුට. නිවන් දකින්න බෑ, ඒ බොරු. මොකද හේතුව? නිවනේ රූපයක් තියෙන්න ඕන දකින්න නම්. නිවන් දකින්න බෑ. නිවන් අවබෝධ කරන්නත් බෑ. අවබෝධ කරන්න ඒකේ මේ සිද්ධාන්තයක් නෑ. නිවන ප්‍රත්‍යක්ෂ කරන්නත් බෑ. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ස්පර්ශ කරන්න දෙයක් මොකක්වත් නෑ. නිවන දිශාවක පවතින්නෙත් නෑ. නිවන දිශාවක පවතින්නෙත් නෑ. එන මොකද්ද ඔය ඇත්ත ඔය කරන්නේ? නිවන දිශාවක පවතින්නෙත් නැහැ. කෙනෙක් කවදාවත් අවබෝධ කරන්නෙත් නැහැ. නිවන කවදාවත් කෙනෙක් අවබෝධ කරන්නේ නැහැ පින්නතුනේ. ඒක කෙනෙක් කියන ස්වභාවයට කවදාවත් ගන්න බැරි දෙයක්. කෙනා කියන කෙනාට ගන්න පුළුවන් රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්පර්ශයි, සිතිවිලි දාමයකුයි පමණයි. ඒ සියල්ල ඉක්ම වූ අවස්ථාව. පුහුදුන් සත්වයාට දකින්න බැරි කෙනෙක් තමයි ආර්ය උත්තමය කියලා කියන්නේ. පුහුදුන් නැහැට කවදාවත් දකින්න බෑ. පුහුදුන් ඇස් අන්ධයි. ආර්ය භූමිය දකින්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. ආර්ය ශ්‍රාවකෙක් හඳුනන්නේ ආර්ය ශ්‍රාවකෙක් පමණයි. ඒ කවුරු හිතාගෙන හිටියත් ඔය ආර්ය ධර්මය අවබෝධ කරගත්ත අය වාද ભેද වෙවි ඉන්නවා කියලා ඒ බොරු. එහෙම එකක් නැහැ. උන්වහන්සේලා එකට එකතු වුණාම බොහොම සන්තෝෂෙන් ඕම එකට දානවා දුන්නා. මේ මිනිස්සු ඉස්සරහා නිකන් මිනිස්සුන්ගේ ස්වභාවය අනුව තමයි. ඒ නිසා ආර්ය භූමියට පත්වෙච්ච කෙනෙක් නෑ මේ ලෝකේ. කෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒ බොරුවක්. කෙනෙක් නෑ පින්නතුනේ, කවුරුවත් කෙනෙක් නෑ මේ ලෝකේ. සත්වයේ පුජ්‍යලේ කෙනෙක් වෙන්නන්න පුළුවන් කමක් නැහැ ආර්ය භූමියට පත්වෙච්ච කෙනෙක්. කෙනෙක් නෑ. එහෙනම් කෙනෙක් නැති කර ගැනීම සඳහා ඔබත්, කෙනෙක් නොවීම සඳහා ඔබත්, අකාලික වීම සඳහා ඔබත් වෙර වීරිය නොකරන්න. එනා හැම දිනාටම තෙරුවන් සරණයි. නෑ දවසෙහි පින්වත් දායකත්වය දක්වමින් කටයුතු කරනු ලැබුවේ සජිනි පාදුක්කගේ පින්වත් මහත්මිය හා සමන් පාදුක්කගේ පින්වත් මහත්මා විසින් අරමුණු බවට පත්වන්නේ ජුනි මාස 4 වන දින යෙදී තිබෙන අබිරු බුත්මින පුතුණුවන්ගේ 8 උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමට, තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට උපන්දිනය දවස වෙනුවෙන්, ඒ වගේම පුතුණුවන්ට මේ භවයේදීම උතුම් සද්ධර්මයත් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා උපන්දින දවසේ මේ මව්පිය දෙපළ ප්‍රාර්ථනා කරනවා. අපත් පුතුණුවන්ට, අබිරු පුත්මින පුතුණුවන්ට තුරුණුවන්ගේ ආශිර්වාදයත්, අධ්‍යාපන කටයුතු වල දියුණුවත්, ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත්, සුභ උපන්දිනයක් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. පුතුණුවන්ගේ සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා, නිරෝගී සම්පත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත්, ලෝකවාසී හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත්, සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතකොට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් කල්පනා කළා නිෂ්ඵල කටයුතු කාරණා කරනවා වෙනුවට ඥානාන්විත මෞපිය කල්පනා කරනවා පිනක් දහමක් එදාට කරලා ඒ පුණ්‍ය ධර්මයක් අවබෝධ අනුමෝදන් කිරීමට හැකිනම් ඒක අපිට ලොකු ශක්තියක් ආශිර්වාදයක් වෙනවා කියලා. පින්තුනේ අපි ධර්මය මේ නිකාම්ම නිකන් දේශනා කරනකොට කිසිම ආධාරයක් උපකාරයක් කරන්නේ නැතුව අපේ හාමුදුරුවෝ ගිහියෝ කට්ටිය එකතු වෙලා මට කිව්වා මේ යෝධය ෂුවර් එකට NGO සංවිධානයකින් මොකක් හරි ආධාර ඇති, ඒකයි මේ මෙහෙම කරන්නේ කියලා. ඒ පොත්පත් නොමිලේ දෙනවා, ඉලම්පස මේ ඔක්කොම නිකම් නොමිලේ දෙනවා, ධර්ම දේශනා දායකත්වයක් මොකවත් දරන්නේ නැහැ. ඉතින් හාමුදුරු ටිකුයි ගිහියෝ ටිකුයි අපිට ඔන්නෝම මේ පහර දීමක් කළා. ඉතින් මම ඊට පස්සේ තීරණය කරගත්ත ආරාධනාවක් නැතුව බණ කියන්නේ නැහැ කියලා. ඒ ආරාධනාවක් කරන්න ඕන, දායකත්වයක් දක්වන්නම ඕන බණක් කියන්න. දැන් මන්ට ආරාධනාවක් නැතුව දායකත්වයක් නැතුව මම බණ කියන්නේ. එතකොට මට කියන්න පුළුවන් මිනිස්සුන්ගේ ආරාධනයකින් තමයි මම බණ කියන්නේ. මට මේ දෘෂ්ටි පතුරවන්න උවමනාව නෑ. නැත්තම් හිතන්නේ මට මේ ඇඟේ අමාරුවක් තියෙනවා මිනිසුන්ට බණ කියන්න කියලා. දැන් මං ඉතින් පෙන්නලා තියෙන මට ඇඟේ අමාරුවක් නෑ. ඒ නිසා හැමෝම දායකත්වයක් දක්වන්න බණ අහන්න ඕන, නැත්තම් මම බණ කියන්නේ නෑ. එතකොට ඒකේ සාධාරණත්වයක් තියෙන එකක් මට ආරාධනා කරපු නිසා බණ කියන්නේ. අනිත් එක ඔබට උවමනා නිසා මම බණ ටික කියන්නේ. මට මේ දෘෂ්ටි පතුරවන්න උවමනාවක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ මගපාදා දුන්නු වික්ෂුන් වහන්සේලාට මේ දුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එදා ඉඳලා තමයි ධර්ම දේශනා දායකත්ව වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. ඒ නිසා අද එදා ඉඳන් මේ දක්වාම දායකත්වයක් නැත්තම් බණ කියන්නේ නැතේයි කියන තීරණේ ඉන්නෝ. ඒ නිසා ශ්‍රී ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම ස්වාමීන් වහන්සේට ධර්මයට ආරාධනා කිරීමේ හැකියාව තියෙනවා. අපේ දුරගතන වලට සම්බන්ධ වෙන්න තමන්ගේ සුවිශේෂී අවස්ථාවන්වල තමන්ට ආශිර්වාදයක් ලබා කරගන්න, ළඟා කරගන්න දායකත්වයක් දක්වමින් කටයුතු කරන්න. එවිට මේ දේශනාව Facebook එකේ තුලත් දහස් ගාණක් ශ්‍රවණය කරනවා. ඒ වගේම YouTube එක තුලත් දහස් ගාණක් ශ්‍රවණය කරනවා. ඒ වගේම අපේ වෙබ් අඩවිය තුලත් දහස් ගාණක් ශ්‍රවණය කරනවා. සමහර අය ඩවුන්ලෝඩ් කරගෙන බොහෝ දෙනා අතරට බෙදා හදා ගන්නවා. ඒව ගණනය කෙරෙන්නේ නැහැ. ලෝකෙ හැම තිස්සෙම ස්වාමීන් වහන්සේගේ ධර්මයක් කොතන හරි මිනිස්සෙක් ලෝකෙ පුරාම ශ්‍රවණය කරමින් ඉන්නවා. ඒ ශ්‍රවණය කරන ඒ ධර්ම දේශනාවක ඔබේ දායකත්වය, ඔබේ ශක්තිය තිබුණාම ඒකාන්තර්ජාලය ඔස්සේ කරන වැඩ කටයුතු සඳහා ඒ කම්පියුටර් වලට යන වේදන්, ඒ වගේම අන්තර්ජාල ගාස්තු වේදන් හැටියට ඒවා යෙදිලා, ඒ වගේම විහාරස්ථාන නඩත්තුව සඳහා රබර් පොල් තෙල් තේ නැහැනේ මේ. ඒ නිසා ඒ වයින් තමයි නඩත්තු කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නඩත්තු කටයුතු ආදී සිද්ධ වෙනවා. ඒ වගේම දහම් පොත්පත් මුද්‍රණය සඳහා දේ දායකත්වයේ උපකාරක වෙනවා. දේශීය විදේශීය වෙන සියලු දෙනාට අපි ආරාධනා කරනවා ඔබත් වසරකට එකක් හෝ දායකත්වයක් දක්වන්න කටයුතු කරන්න. එතකොට සුළු ප්‍රමාණයක් තමයි අපිට සති ප්‍රමාණයෙන් තියෙන්නේ. ඉතින් ඒ දායකත්වය සම්පූර්ණ වෙනවා මේ හැම දෙනාගේම ආරාධනා පරිදි. ඒ නිසා ආරාධනා පරිදි ධර්ම දේශනා කරනවා. ආරාධනා පරිදි අපි ජීවිතේ වැඩ ඉන්නවා. අපිට මේ උමනාවට වැඩ ඉන්නවනේ. මන්නම් මහන උනේ පැත්තකට වෙලා මේ කැලේකට වෙලා ඉන්න තමයි මහන උනේ. අදත් මගේ තියෙන සන්තෝෂේ මේ එහෙම ඉන්නේ නැත්තම් තමයි හොඳ කියලා. මේ මිනිස්සුන්ට බණ කියන එක එපා වීමක් ඇති වුණොත්, ආරාධනයක් නැති වුණොත් මං හිතාගෙන ඉන්නේ එහෙම කැලේකට ගිහිලා ලස්සන ප්‍රදේශ තියෙනවා, ආරණ්‍ය එහෙම තියෙනවා, මහ කැලේ වනපෙත්තුල තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම පින් කරන්න ඕනේ වගේ තැනකට වෙලා ඉන්න. මිනිස්සුත් නොදක කැලේට වෙලා ඉන්න මහන වෙච්ච මම මේ බණ කියන්නේ ඇගේ අමාරුවට නෙමෙයි. මේ අනුකම්පාව දයාව නැමැති මෝඩකම නිසා, මිනිස්සුන් කෙරෙහි තියෙන අනුකම්පාව දයාව නිසා, මෝඩකම නිසා මට කීර්තිය වුණත් නැහැ, ප්‍රසිද්ධිය වුණත් නැහැ, මොකවත් ඕනේ නැහැ. මේ අපේ නම් ගම් කියන්නේ නැතුව හරි ධර්මය අනිත් අයට බෙදා දෙන එක, කියා දෙන එක ගොඩාක් ඉතින් වටිනවා. ධර්මය අහලා ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් මේ සම්මුති ධර්මවලට එහා ඔබට ගියපු දර්ශනයකටපත් වෙච්ච ධර්මදර භික්ෂූන් වහන්සේලා, වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා, තරුණ භික්ෂූන් වහන්සේලා ඉන්න අපේ ධර්මය අහලා මේ ධර්මය කියන බොහෝ දෙනෙකින් ඇහුවාම අපි ආනන්ද හැමතුරාගේ බණ තමයි අපි මුල් කාලේ ඉඳලා ඇහුවේ, ගිහි කාලේ ඉඳලා ඇහුවේ. ඉතින් අපි නම් කියන්නේ ප්‍රසිද්ධව බණ කියන බොහෝ දෙනෙකින් පරමාර්ථ දර්ශනය පරිපූර්ණ කරගෙන තියෙන්නේ. අපි නම් ගම්වලින් කියන්නේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ වාචික රූපීව මේ ඉන්න පුජ්‍යලයාගේ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධොනියට හුඟම් දීලා. ඉතින් ඒ වෙනි කුසලයක් ඔබට ළඟා කර ගැනීම සඳහා ඔබට දායක වීමේ හැකියාව තියෙනවා. අපිත් ආරාධනා පරිදි ධර්මයේ දේශනා කරනවා. ඉතින් ධර්මදායකත්වයන් දැක්වූ පින්තුන්ටත්, ඒ වගේ උපන්දිනයෙන් සමරුවේ පුතුණුවන්ටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත්, මුළු ලෝකවාසී හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සබ වර්ධනය වේවා, සද්ධර්ම අවබෝධය වහමහා සැලසේවා, ධර්මයේ හැරෙන්නට වෙන පිළිසරණක් නැත කියන මාතෘකාව යටතේ අප්‍රමාදී විහරණේ කටයුතු කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වේවා. කලට වේලාවට සම්බුද්ධ ශාසනයත් ලෝකයක් මනාකොට ආරක්ෂා කෙරෙත්වා. මේ පරලෝ යන්නට යෙදුණු සියලු සංසාරික ඥාතීන් අනුමෝදන් වෙත්වා. සසර දුගතියක සිටිනන් සුගතියට පත්වේවා. සුගතියක සිටිනන් කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය කනවැකේවා. මගඵල නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සිත්පතමින් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අවිවාදන සීලිස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු. සම්මා සම්බුදු සරණ වේවා. හැම දිනම සූපත් වේවා.